సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మసవనకాలు అయం బదంతా ధమ్మసవనకాలు అయం బదంతా ధమ్మసవనకాలు అయం బదంతా నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమ దినామ ఇతామ శ్రద్ధావిన్ అదాత్మీ దేశనావట సంబంధ వేనువా మీ కళ్యాణ మిత్ర హెమ దినామ మీ గౌతమి కులసింగ మహాత్మీయ ఈ మహాత్మా మీ అనికుత్తి తురుసియలు పిన్నుతున్ మెదిహత్తులా మీ దేశనావట భూమ శ్రద్ధావిన్ దాయకత్వగిన కటేతు కరును మీ పిన్నుతున్ సియలు దినాటం జీవితావబోధే ధర్మావబోధే పినిస్ ఉపకార వేవాయి అపి ప్రార్థనా కరును దెన్ ధర్మశ్రవణీ కరన్నట కాలే බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැම වෙලාවකම අපට උපකාර කරන්නේ පරමාර්ථ සත්‍ය දකින්න. ඒතර පරමාර්ථ සත්‍යයට මෙහා පැත්තේ තියෙනවා සම්මත කරගත් සත්‍ය. ඒ සම්මුතියින් යථාර්ථයක් කියලා පේන්නේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසායි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකම්ම නැති දෙයක් ඇති බවට මේ සිතට වැටහෙනෝ. නොපවතින දෙයක් පවතිනවා යැයි සිතට දැනෙනෝ. එතකොට මේ නොපවතින දෙයක් ඇත්තටම පවතිනවාය කියලා දැනෙන්නේ ලෝකය වේගෙන් බිඳෙන නිසා. එතකොට අපිට මේ යථාර්ථය අවබෝධ නොවෙන්නේ අපේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසායි. එතකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා පරමාර්ථ සත්‍ය දකින් නැතුව සම්මත කරගත්ත දේවල් ඇත්තක් කියලා දැනින්න ගන්නවා. එතකොට ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. එතකොට සම්මතය කියන්නේ මානසික තත්වයක් නිකන් මනෝ ප්‍රාන්තියක් වගේ එකක් නෙමෙයි. සම්මතය කියන්නේ ඒක අර මූලික තත්වයට ගිහින් බැලුවහම මොකුත් නැහැ කියන එකයි. සම්මතේ බොරුම නෙමෙයි කියන්නේ සම්මත සත්‍ය කියලා කියන්නේ. ඒක ඇතුළෙත් සත්‍යයක් නොතියෙනවාම නෙමෙයි. ඒක වෝහාරික සත්‍යයක්. ඒ කියන්නේ අපි විවහාර කරගත්ත සත්‍යයක්. අපි විවහාරිකයි ඒක. අපේ ඇතුළෙන්ම පණවාගත් එකක් ඒක. ඒක අපි පණව ගන්නවා. ඉතින් ඒක පණව ගත්තට පස්සේ ඒක ඇතුළේ සත්‍යයක් නෑම නෙමෙයි. විවහාරය තුළ පවතිනවා. විවහාරයෙන් බැහැර වුණාම ඒක ඇත්තක් නෙමෙයි. එතකොට මේ විවහාරයේ තුල පවතින සත්‍යයේ තුල හැම වෙලාවකම අපි විසින් දුන්නු වටිනාකම් තමයි තියෙන්නේ. මුල් තත්ත්වයට ගිහින් බැලුවම අර අපි දුන්න වටිනාකම පේන්නේ නැහැ. දැන් ගඩොල් වලින්, වැලි වලින්, සිමෙන්ති වලින් අපි හදනවා ලස්සනට තාපයක්. ඒ තාපෙට අඩි 5ක් විතර මෙහා පැත්තෙන් අපි ගෙදර හදන්න ගන්නවා. එතකොට ගෙදර හදනකොටත් ඒ වැලිමයි පාවිච්චි කරන්නේ, ඒ ගල්මයි පාවිච්චි කරන්නේ, ඒ සිමෙන්තිමයි පාවිච්චි කරන්නේ, ඒ බාසුන් නැහැමයි කරලා තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. හැබැයි අපි ඒකට විවහාර කරනවා මේක තමයි තාප්පේ, මේක තමයි බිත්තිය කියලා. මේක බිත්තියනේ, මේ බිත්තිය මේක තමයි තාප්පේ. හැබැයි බැලූ බැල්මට මොකක්වත් වෙනස් ප්‍රාණ අර මූලික தත්ත්වයේ වෙනසක් නැහැ. හැබැයි හැමෝම මේකට කියන්නේ ඔයාගේ තාප්පේ උක, ඔයාගේ බිත්තිය මේක කියලා. පොඩි ඇත්තකුත් තියෙනවනේ, හැමෝමත් කියනවනේ ඒකට. වෝහාරික සත්‍ය. නමුත් මුල් තත්ත්වයට ගියාන් බැලුවම ගඩොල් තියෙන, සිමෙන්ති තියෙන, වැලි තියෙන, කඩලා බැලුවොත් නම් මොකක්වත් නැහැ. ඔය දෙකේම එකම ඒවා තියෙන්නේ. හැබැයි ඒක බොරුත් නෙමෙයි. එහෙම කාටවත් කියන්න බෑ ඒක බොරු කියලා. ඔක්කොම කියන්නේ මේ පාරට මායිම තියෙන එකට තාප්පේ කියලා තමයි. දැක්ක ගමන් මේක තාප්පේ බව දැනගන්නවා. ඒක බිත්තිය නෙමෙයි කියලා දැනගන්නවා. ඒ තාප්පෙට එහා පැත්තේ තමයි බිත්තිය තියෙන්නේ කියලා අපි කාටවත් කියන්න උවමනා නැහැ නේ. ලාගෙන ගෙන්න කියන්නේ නැහැ නේ අපි මේක තා ඔයා මතක තියාගන්න මේක අපි බිත්තිය මේක තාප්පේ අඳින් පස්සේ එහෙම කියන්නේ නැහැ නේ. හැමෝම මේක දිහා බලලා තාප්පේ තමයි කියන්නේ. හැමෝම ඊට එහා පැත්තේ තියෙන එක දිහා බලලා ඔයාලගේ බිත්තිය නේද කියලා තමයි කියන්නේ. හැබැයි මූලික தত্ত্বය විභාග කරලා බලද්දී එම බිත්තිය කියලා එකකුත් නොපෙනී යන්න ඕන, තාප්පේ කියලා එකකුත් නැහැ. එතන තියෙන්නේ පරමාර්ථ වශයෙන් පවතින මූලික தત્ත්වයේ පවතින ගල් වැලි සිමෙන්ති ඒවා වතුර වලින් අනලා කරාපු ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. අන්නේ ක්‍රියාවලිය දෙස බලන්න පුරුදු වෙන එක තමයි බුද්ධ ශාසනයේ අර පරමාර්ථ සත්‍ය කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය විග්‍රහ කරගන්නවා. ප්‍රත්‍ය ඕත්පන්නේ විදියට මතුවෙච්ච தത്വෙට හසු වෙන්නේ නැහැ. අර ප්‍රත්‍යයන් නිසා ඉපදිච්ච එකක් තියෙනවනේ. ඉපදිච්ච එක වෙන එක. තාප්පේ බිත්තිය කියලා. ඒකට හසු වෙන. ඒකට හසු වුණාන් පස්සෙ තමයි ඒකට නඩු කියන්න හිතෙන්නේ. ඒක පළුදු වෙනකොට අඬන්න හිතෙන්නේ. අර සිමෙන්ති මතුවෙනකොට, ගඩොල් මතුවෙනකොට නිකන් තාප්පේ දුර්වලයි වගේ හිතෙන්නේ. එතකොට ඊට පස්සේ ඒකට සමහරවිට පුංචි දෙයක් මොකක් හරි වුණත් සමහරවිට ඒක ලොකු දැන් අපි තමුකෝ යම් කෙනෙක්ගේ තාප්පෙක වදිනවා ගිහින් වාහනයක්. ඊට පස්සේ වන්දිල්ලන්න හිතෙන්නේ. ඒ ඔක්කොම හිතෙන්නේ අර සම්මුතිය ඇතුලේ වාසය කරනකම් විතරයි. පුළුවන් තරම් අර පරමාර්ථයට එකතු වෙලා හිටියාම එබඳු කෝලහලයක්. ඒ වගේ தত্ত্বයක් අපි තුල මතුවෙන්නේ. ඒ වගේ தত্ত্বයක් ඉන්නේ. එතකොට මේ සම්මතයේ බොරු නෙමෙයි. මුල් தত্ত্বයට ගිහින් බැලුවාම නොපෙනෙන විදිහේ සත්‍යයක්. බොරුම කියලා කියන්න හොඳ නැහැ ඒකට. මූලික අවකාශයේදී ඒ සකස් වීමට දුන්නු අර්ථකථනය අහිමි වී යනවා. සකස් වුණාම දෙන අර්ථකථනයක් තියෙනවනේ. අර ගඩොල් වලින් වැලි වලින් සිමෙන්ති වලින් හැදුවාම දෙන වටිනාකමක් තියෙනවා. මුල් අර්ථකථනය එන්නේ මුල් අර්ථකථනය අහිමි වෙලා යනවා. මුල් අර්ථකථනය නොපෙනී යනවා. ඒ මුල් අර්ථකථනය නොපෙනී යාම කියන එක ඒක ඉතා වැදගත් අවකාශයක්. ඒක ඉතාම වැදගත් අවකාශයක්. එතකොට මෙන්න මේක තමයි පරමාර්ථ සත්‍ය. දැන් පරමාර්ථවල ස්වභාවය තමයි ඒක තව දුරටත් බෙදලා තේරුම් ගන්න විධික්‍රමයක් නැහැ. තව දුරටත් බෙදුවට පස්සේ ඒකේ තව දුරටත් බෙදලා තේරුම් ගන්න තරම් දෙයක් නැහැ. ඒව අගෙමයි පේන්නේ. ඒකමයි පේන්නේ. අන්න ඒක. එතකොට මේ පරමාර්ථය දකින්න දකින්න තමයි තමන් තුළ පවතින අර අතිරේක ක්ලේශයන් කඩා වැටෙන්නේ. එතකොට මේ අතිරේක ක්ලේශයන්ට බලපාන මූලික ක්ලේශයක් තියෙනවා. ඒක අවිද්‍යාව. එතකොට අවිද්‍යාවෙන් වැසී පැවතීම තමයි පරමාර්ථය නොපෙනීමට බලපාන ප්‍රධාන දේ. එතකොට දැන් එහෙනම් සම්මතය කියලා එකක් තියෙනවා. ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි ඒක සම්මත කරගත්ත ඇත්තක්. පරමාර්ථය සම්මුතියක් නෙමෙයි. ඒක කොච්චර බෙදුවත් ඒක නතර බෙදන්න බැරි ඒවටයි පරමාර්ථ කියන්නේ. පරමාර්ථ කියන ඒවට දෙන එක අර්ථකථනය තමයි බෙදන්න බෑ. බෙදන්නම බැරි මට්ටමට ගිහින් බලන්න පුරුදු වුණොත් කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් උපදින්නේ. අර බෙදන්නම බැරි මට්ටමට ගිහින් අපේ සිත භාවිතා කළාට පස්සේ කෙලෙස් උපදින්නේ නැති නිසා කෙලෙස් සහගතව ලෝකේ අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැති වුණාන් පස්සේ තමයි චුතියත් එක්ක ආයි ප්‍රතිසන්දිය කරා යන්නේ. යම් කෙනෙක් චුතියත් එක්ක ප්‍රතිසන්දිය කරා යන්නේ මොකක් නිසාද? මේ ලෝකේ අරමුණු වුණොත් විතරයි. ලෝකේ අරමුණු වුණොත් විතරයි එහෙම හැදෙන්නේ. ඒ කියන්නේ මැරෙනකොට ලෝකේ අරමුණු වෙන්නේ නැත්තම් සම්පූර්ණයෙන් නිවිල යන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලෝකේ මැරෙන වෙලාවේ ආය ආය ලෝකේ අර මේ මරණාසන්න අත්දැකීමට එකතු නොවි ලෝකේ අරමුණු වෙනවා හිතට. ඇයි අර පරමාර්ථය පිළිබඳ දැක්මක් නැහැ නේද? පරමාර්ථය පිළිබඳ දැක්මක් තිබ්බාම සම්මතයට ඒක හරි පුදුම දෙයක්. පරමාර්ථයට අදාළ ඥාන සම්ප්‍රයුක්තකම තිබ්බාම සම්මුතියට අදාළ දැනුම බොහොම පොඩි එකක් වගේ දැනෙන්නේ. දෙකනේ ධර්මයෙන් බලනකොට ධර්මයේ ටිකක් දියුණු කරගෙන යන්න ටිකක් දියුණු කළත් පේන්නේ නැහැ වටිනාකම. ඔයාලා හොඳට බලන්න කලින් අර දරුවන්ට දුන්න වටිනාකම ධර්මයේ ටිකක් දියුණු කරගෙන ආවත් අර වෙනද වගේ වෙන්නේ නැහැ. අර ඕගොල්ලෝ සම්මත කරගත්තනේ ඔයා මගේ පුතා මම ඔයාගේ අම්මා. ඒක පුරුදු කරනවනේ පොඩි කාලේ ඉඳලා අම්මට කෝහිනා වෙන්න පුතේ අම්මට අතවනන්න අම්මට කතා කරන්න කී කී අර අම්මා කියන එක ළමයාගේ ඔළුවට දාලානේ කවලානේ තියෙන්නේ. ඒක අම්මා විසින් කරපු වැඩක් ඒක. ඒක අම්මා විසින් පොඩි කාලේ අම්මා කරන්නෙම මාතෘත්වය සම්බන්ධ පීතෘත්වය සම්බන්ධ සංජානනය දරුවාගේ ඇතුළාන්තයේ මත පිහිටවන එක. මම කිරි දීලා හැදුවාය මං තමයි වාගේ මල මූත්‍රා අත ගෑවිකී කිව්වට එක්තරා සිද්ධියක් විදියට කිව්වොත් අම්මා කරලා තියෙන්නේ දරුවගේ ඇතුළාන්තයට මාතෘත්වය පීතෘත්වය සම්බන්ධ සංජානනය. එයා අඳුන ගන්න උන විදිය සම්බන්ධ අදහස ඇතුළාන්තය තුල පිහිටවන එක. ඒකයි අම්ම පොඩි කාලේ අපි එක නොපෙන්නුනාට ඒක තමයි කරන්නේ. කෝ බලන්න අන්න තාත්තා එනවා පොඩක් තාතර තාති කියන්නේ අම්ම කියන්නේ කී කිය. ඒ සංජානනයේ තමයි භාවිතයට දරුවෙක් තුළ හුරු කරන්නේ. ඒක කරන්නේ අම්මා කෙනේ කෙලෙස් නිසා. අම්මත් කෙලෙස් නිසා තමයි ඒතර උපන් සත්වයා තුළ අර ප්‍රතිසන්දියත් එක්කම යාට කෙලෙ. යාට ලෝකයේ සම්බන්ධ මතක නැහැනේ. සසරින් ආවට ඒ අධික උපතේ දුක නිසාම ඇත්තටම අමතක වෙන්නේ එක හේතුවක් ඒක. එක හේතුවක් තමයි ඉපදෙනකොට දුක. මේ ඉපදෙනකොට අධික වේදනාවක් විඳිනවා ඒක ඒකත් එක්කම දැන් සමහර අධික වේදනා දැනෙනකොට අපිට අමතක වෙලා යනවනේ. එතකොට ඒකත් එක්ක ඒකත් අමතක වෙන්න බලපානවා. සමහර සංසාරික නම් ඇයි මතක නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්නේ. එතකොට එයා අත්දැකපු දුක වැඩි වෙනොත් එහෙම දැන් නිරේ ඉඳලා නම් කෙනෙක් ඉන්නේ එයාගේ ගොඩාක් මතකේ දුර්වලයි. දැන් කවුරු හරි කෙනෙක් නිරේ වගේ තැනක ඉඳලා ආවහම එයාගේ ගොඩාක් මේ එයාගේ ලෝකේ අඳුන ගන්න මට්ටම එයා ලෝකේ කියව ගොඩාක් දුර්වලයි ඒක. එයා රසහාය දුකක් විඳ විඳ එනකොට හොඳට බලන්නකෝ ඔයාලට ලොකු දුකක් දැනුණොත් සමහරට දැන් තියෙන තත්ත්වේ උනත් සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒකනේ සමහර විට එයා සමහරලාවට මාන දැන් ඔය ගේම් බලන්න කොම්බ ඔය මානසික සෞඛ්‍ය ගැන උනන්දු රෝහල් වලට ඒ වායේ සමහරට මේ හොඳට හිටපු මිනිස්සු හොඳට බැංකු වල වැඩ කරපු අය ඉතා ඉහළ වැදගත් ශේස්ත්‍ර වල වැඩ කරපු අය සමහරට දන්වැල් දාලා බැඳලා තියෙනවා. එයාට ඉන්න තැන මතක නැහැ. ඒ කියන්නේ හේතුව සමහරට අධික චිත්තාවේගයක් නිසා ඒක වෙලා තියෙන්නේ. ඉතින් අධික චිත්තාවේග වලත් අධික දුක නිසා වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මතකේ අවුල් වෙලා. එයාට අම්මා මතක නැහැ, තාත්තා මතක නැහැ. විකාර වචන කියවනවා. ඒ දුකත් එක්ක මෙහෙදි වුණත් සමහරට අපි මේ ගොඩනගාගත්ත මතකේ පවා සම්පූර්ණයෙන් අවුල් වෙන්න පුළුවන්. ඒ වගේම නිරේ වගේ තැනකින් කෙනෙක් ආයේ මනුස්ස ලෝකෙට ආවොත්, ඇතනම් නිරේන් කෙලීම මනුස්ස ලෝකෙට එන්න තියෙන අවකාශයක් උත්තන් අඩුයි. දැන් නිරේ වගේ තැනක ඉපදුනොත් කෙලින්ම මනුස්සල එහෙම එන්න බැරි නෑ මං කියන්නේ. එයා බොහෝ වෙලාවට නිරේන් තිරිසන් പ്രേත ලෝකේ වගේ තැනකට තමයි උපදින්. තිරිසන් ලෝකේ වගේ තැනකට තමයි ඉන්නේ. එතනින් තමයි ඉතින් මොවම ආය පින්වත්නි හරි අමාරුයි දුගතියට වැටුනොත් කෙනෙක් උඩට එන්න. ඒ කියන්නේ දුගතිය වගේ තැනකට ගියොත් හරි අමාරුයි උඩට එන්න. ඉතින් දුගතියේ ත්‍යාන්තන් ටිකක් හරි හොඳ තැනක් තියෙන්නේ പ്രേත ලෝකේ තමයි. තිරිසන් ලෝකෙවත් එච්චර හොඳ නෑ. අපි ටිකක් ওই බල්ල බලලු රතල් කරනවා තමයි. නමුත් ඒකට වඩා හොඳයි പ്രേත ලෝකෙ. තිරිසන් ලෝකෙට වඩා බොහොම හොඳ එකක් പ്രേත ලෝකෙ. මේ හොඳ වෙන්නේ එක දෙයක් තමයි තිරිසනුන්ගේ පින අනුමෝදන් වෙන්න බෑ. සමහර പ്രേත කොටස් වලට පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒකයි තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකෙට හොඳ වෙන්නේ. එතකොට මේ ඒ දුක වැඩි දැන් ඒකනේ පෙළගස්වල තියෙන නරකය තිරිසන් ප්‍රේත අසුර එහෙමනේ වර්ග කරන්නේ නරකය කියන්නේ නිරය ඊළඟට කියන්නේ තිරිසන් ලෝකේ ඊළඟට ප්‍රේත ලෝකේ ඉතින් තිරිසන් ලෝකේ වුණත් අපිට හිතන්න බෑ මහ විශාල දුකක් තියෙනවා හිතන්න තමන් තුළ උපදින වේදනාව ප්‍රකට කරගන්න විදිහක් නෑ දැන් අපිට නම් මොකක් හරි වේදනාවක් ආවොත් පැරසිටමෝල් පෙත්තක් බීලා වේදනාව ඒ මොහොතේම කලමනාකරණය කරන්න පුළුවන් තිරිසන් ලෝකෙම බෑ එකාට කියන්නද සමහර වීදි සුනකය වගේ සත්වෝ දවස් ගණන් බඩගින් ඉඳලා 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 ඉතින් හරිය අපහසු ජීවිතයක් ගෙවන්නේ දි බය කියන එක ඇතුලේ නිකම්ම එන එකක් ඒ කියන්නේ හරිය බයෙන් ඉන්නේ ඔය සත්වෝ ඒකනේ පොඩ්ඩක්වත් අර හරි පුංචි සද්ද බද්දයකට පවා හරි අවධානයෙන් ඉන්නේ හරි බයෙන් ඉන්නේ ඉතින් ඔයාලා හිතන්නකෝ හැම වෙලාවකම බයෙන් ඉන්න උනොත් කොහොමද දැන් ඔයාලට මෙතන ඉන්නකොට හිතෙනවා මාව මරලා දායි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා. එහෙම ඇත්තටම අවදානමක් තියෙනවා කියලා හිතන්නකො. එතකොට මේ එහෙම හිතුණොත් නිතරම ඒක මේ පුදුම මහා ඉතාම බියජනක අවකාශයක් නේ. ඒ වගේම තිරිසන් ලෝකේ බය කියන එක එයාලගේ සිතේ ආවේනික තත්වයක්. ඒක ආවේනික දෙයක්. අපි ඉතින් හොරතල් කරනවා තමයි. ඒ වුණාට ඒ තිරිසන් ආවේනික දුකක්. ඒ දුක පොඩි එකක් නෙමෙයි අපි ඔය තිරිසන් ලෝකේ දුක මිට කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ යාන්තම් പ്രേත ලෝකේ කියන්නේ ටිකක් හොඳ තැනක්. හේතුව මේ පිනක් අනුමෝදන් වෙන්න තියෙන අවකාශය සමහර പ്രേත කොටස් වලට තියෙනවා. තිරිසන් ලෝකෙට එම් බෑ. තිරිසනුන්ට එහෙම සවිඥානිකත්වයක් නෑ. එහෙම වුරු කළාට අපි හිතනවා ඇත්තුන්ට නිකම් මොකක් හරි එකක් ඇති. එහෙම නෑ. කොහෙද ඇත්තුන්ට එහෙම මතකයක් තියෙන්නේ. ඉතින් සමහර ලාවට අපි ඇතෙක් ඇවිදින විදිය බලගෙන බලන්න පොඩ්ඩක් බලන්න ඒ තියෙන සංයමය. එහෙම කොහෙද ඇතෙකුට ඒ පුරුදු කිරීම තියෙන්නේ. එච්චරයි. එයා ඒ යතාව පුහුණු කරලා. රෙන්ඩුවක් පාවෙ නැත්නම් අර රෙන්ඩුවගේ පොඩි එකට බය වෙයිද? ඒ වගේ පුංචි එකටනේ ආව මෙල්ල වෙලා තියෙන්නේ. ඒ වගේ මේ අපි ওই හිතුවට තිරිසන් ලෝකෙම මතකයක් තියෙන. මේ කියන්නේ මෙහෙමයි සංසාරයෙන්ම එන කුසලතාවයක් තියෙන්න පුළුවන්. දනදා වහන්සේ වගේ වැඩම කරන තැනක එහෙමක තියෙන්න පුළුවන්. නමුත් සමස්ත තිරිසන් ලෝකේ සමස්තාලිය ඇතු දිහා බැලුවාම අපි එහෙම හිතන්න හොඳ නැහැ. ඒ නිසා මේ ලෝකේ අපිට ගොඩාක් දේලාවට මේ අපිට ලැබුණු අවකාශය අපි කොහොම හරි පාවිච්චි කරන්න ඕන සත්‍ය අවබෝධයටපත් වෙන්න. ඒක මෙහි කරන්න පුළුවන්. හැම වෙලාවකම හිතට ගන්න මෙහෙදි මට නිවන් දකින්න පුළුවන් කියන එක. හැම වෙලාවකම ගන්න ඕලුවට. ඒකට මිය යන්න දෙන්න එපා. මට මෙහෙදි සෝවාන් වෙන්න පුළුවන් කියන එක ගන්න. එතකොට සෝවාන් වෙන්න පුළුවන් කෙනා බලන්න ඕන මේක ටිකක් ගැඹුරෙන් විග්‍රහ කරලා. එතන ලෝකේ සම්මතය තියෙනවා, පරමාර්ථය තියෙනවා. දෙකම සත්‍යයි. එතකොට සම්මත සත්‍යය වෝහාරික සත්‍යයක් විවහාර කරගත් එකක්. ඒ සම්මතය ඇතුලේ විවහාර කරගත්ත එක ඇතුලේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? ඒ විවහාර කරගත්ත ඒවා ඇත්තක් කියලා හිතාගෙන එහෙම හිතාගෙන ඉතින් අපි හිතන එකනේ කරන්නේ. හිතාගෙන ඒවා එහෙම චින්තනයක් අපි නඩත්තු කරගෙන ඉන්නවා. එතකොට එහෙම නඩත්තු කරගෙන ඉන්නේ මොකක් නිසාද? අපේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට පරමාර්ථයේ තියෙන ස්වභාවයක් තමයි තව දුරටත් බෙදිය නොහැක කියන එක. තව දුරටත් විග්‍රහ කරන්න බෑ. එතකොට සම්මතය කියන්නේ අපි ආරෝපිත තත්ත්වයක් මිසක් ඒකට අදාළ තත්ත්වයක් නෙමෙයි. අපි තමයි ඒකට දීලා තියෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කලේ ඇත්තටම මේ සම්මත සත්‍යද පරමාර්ථ සත්‍යද දෙක වෙන් කරලා ඒක අර සම්මතයට මේ ඇත්තක් කියලා අහුවෙලා ඉන්න අවිද්‍යාව නසපු එක. ඒක තමයි අරහං කියලා කියන්නේ. එතන සම්මා සම්බු ඒ වත් බුදු ගුණ ගැඹුරට ගැඹුරට කියවන්න පුළුවන්. එක එකනාගේ එක එකනාගේ මට්ටමට කියවන්න පුළුවන්. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මේ පරමාර්ථ සත්‍ය මෙයයි සම්මත සත්‍ය මෙයයි කියලා දකිමින් අර සම්මුතියට හසු වී උන්වහන්සේ තුළ ගොඩ නැගිච්ච සමස්ත කර්ම සංස්කාරයන්ගෙන් උන්වහන්සේගේ සිත මුදවා ගැනීමේ අර්ථය පැහැදිලි කරන්න තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. විඥාචරණ කියලා කියන්නේ සම්මුතියින්ගේ යථාර්ථයත් පරමාර්ථයේ යථාර්ථයත් දැකීම පිණිස උන්වහන්සේ ඊයේ සම්මුතියට අහු වෙලා හිටියේ විදිය කොහොමද සංසාරයේ සම්මුතියට අහු වෙලා ඉදිමින් රැස් කරගත් කර්මී කොහොමද මාව නැවත සංසාරයට එකතු කළේ? සහ මේ සම්මුතිය ඇතුලේ මාතුල ගොඩනගෙන භව සංස්කාරයන් විසින් කොහොමද අනාගත පුනර්භවයට අදාළ විදියට ශක්තිය ගොඩනඟ ශක්තියක් ඕනනේ. මේ ශක්තිය කියන එක ඒක මේ භෞතික විද්‍යාත්මක සාකච්ඡා විදිහට ප්‍රධාන සන්දර්භයක් නේ. ශක්තියක් ඕනනේ. ශක්තියක් වමනා කරනවා. මේ ශක්තිය කියන එක හරි වැදගත්. දැන් ශක්තියක් නැත්තම් මොකුත් කරන්න බෑ. හොඳට බලන්නකෝ, ශක්තිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ දැන් ඔරලෝසුවක් වැඩ කරන්නේ අර ටක් 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 ගාලා වැඩ කරන්නේ මොකක් නිසාද? බැටරියක් නිසානේ. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ මේ බැටරිය මත විශ්වාසය තියලා තියෙනවා. නෑ, බය වෙන්න දෙයක් නෑ, මේ බැටරිය තියෙනවනේ කියලා. නමුත් බැටරිය බැහැපු වෙලාවට ඔරලෝසු නවතිනවා. ඒක ගැන අපිට අදහසක් නෑ. දැන් හිතන්නකෝ, මිනිහෙක් එක බැටරි කෑල්ලක් දාලා එක මත විශ්වාසයක් තියාගෙන ඉන්නවා. එතකොට ඒ බැටරිය දාලා එයා හිතාන ඉන්නවා මේක පවතී, මේක අවුරුදු ගාණක් තියෙයි කියලා විශ්වාස කරගෙන ඉන්නවා. ඒ වගේ එකක් තමයි. දැන් ඔරලෝසුවට බැටරියක් ඕන වගේ අපේ ජීවිතේට මේ හදවතේ ගැස්ම ඔරලෝසුවේ ගැස්මමයිනේ. ඒ ගැස්මට ශක්තියක් ඕන. ඒ ශක්තිය තමයි කර්මී විසින් දීලා තියෙන්නේ. මේ ඇඟට නම් හරි, මේ ඇඟට නම් ඉතින් කර්මෙන් තමයි උපද්දවල තියෙන. නමුත් ආහාරය වගේ දේවල් වලින් තවදුරටත් පැවැත්වීමට අදාළ අවකාශයක් ගොඩනගා ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒක යම් ඇත්තක් තියෙනවා. නමුත් අර මේ අපි හිතාගෙන ඉන්නවා දැන් මේ එහෙම මේ හදවතේ ගැස්ම, මේ ශබ්දය, මේ හඬ එහෙම අනික මේ හඬ වෙනස් වුණත් මැරෙනවා. මේ හදවතේ ගැහෙන හඬ වෙනස් වුණත් කෙනෙක් මැරෙනවා. එතකොට එහෙම මේ මට්ටම පවතින්නේ ඒ වුණාට එහෙම මැරෙන්නේ නැහෙනේ මිනිහේ. ඒකයි බොහොම මාරාන්තික අවකාශයක වගේ හිටියත් කෙනෙක් මැරෙන්නේ නැහැ. ඇයි? කර්මයේ විසින් තියෙන ශක්තිය. එතකොට මේක උපද්දවලා තියෙන්නේ මොකද්ද? කර්මය. මේක පවතින්නේ මොකක් නිසාද? කර්මය නිසා. මේක බිඳෙන්නේ කොමක් නිසාද? කර්මයට අදාළ. ඉතින් කොහොමම එක කොයි කොටසද මම කියලා ගන්න පුළුවන්? උපද්දවල තියෙනෙත් අන්න ඔතන තම අනාත්මය මතු කරගන්නේ. එතකොට මේ කර්මයේ දකින්නේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන. මේ කර්මයේ හැසිරීම දකින්නේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයක් ඕන කියන්නේ. ආර්ය අෂ්ටාංගිකම දැන් කර්මයෙන්මයි උපද්දවල තියෙන්නේ. අම්මා තාත්තා ඉපැද්දුවා නෙමෙයිනේ. කර්මයෙන්මයි පවත්වන්නේ, කර්මයෙන්මයි. කර්මයමයි ඇස පවත්වන්නේ, කන පවත්වන්නේ, මේ ආයතන පවත්වන්නේත් කර්මයමයි. එතකොට මේ පැවැත්වීමත් කර්මය. එතකොට මේක බිඳෙන්නෙත් මට ඕන විදිහට නෙමෙයි. ඒක වෙන්නෙත් කර්මයට අදාළව නම්. එතකොට මේ ඉපදීමටත් පැවැත්මටත් මේ පවත්ින එකට තමයි අපි ජීවත් වෙනවා, ජීවිතය කියලා කියන්නේ. මට මගේ ජීවිතේ වටිනවා කියලා හැම මිනිස්සු කියන්නේ. ඒ පවතින එකනේ යා අභිනන්දනය කරන්නේ, මට ජීවිතේ වටිනවා කියලා කියන්නේ. එතකොට යාට තේරෙන්නේ මේ පැවැත්මට අදාළ ශක්තිය කර්මය තමයි ගෙනත් උන්නේ කියලා. එතකොට උපදින්නෙත් කර්මයට අදාළව නම්, පවතින්නෙත් කර්මයට අදාළව නම්, බිඳින්නෙත් කර්මයට අදාළව නම්, එහෙනම් මට ඕන විදිහට මොකද්ද වෙලා තියෙන්නේ කියන්න බලන්න. මෙහි වැඩ මට ඕන විදිහට වෙන්න ඕන, මට උණින් කුරුල්ලෙක් වතිගිලෙන්න බෑ වගේ ඔය මහතුරු නෝන්ලා කිව්වට මට කියන්න, මේ ජීවිතය ඇතුළේ මට ඕන විදිහට මොකද්ද වෙලා තියෙන්නේ? එහෙනම් හැම එකම වෙලා තියෙන්නේ කර්මයට ඕන විදිහට. එහෙනම් කර්ම සංවේදීකමක් තමයි හදා ගන්න ඕනේ. කර්ම සංවේදීකම උපද්දවන එකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. කෙනෙක් තුළ කර්ම සංවේදීකමක් හදනවා. එතකොට මේ කර්ම සම්මාදිට්ඨිය කියන්නේ කර්ම සංවේදීකම හදන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථය දකින්න බැරි වෙන්න කර්මයේ කොච්චර බලපෑවද අතීතේ, අනාගතේ කොච්චර බලපානවද? කර්මී කොයි කොයි පරිමාවෙන්ද බලපාන්නේ? ඒ පරිමාව පවා බුදුරජාණන් වහන්සේ විශ්ලේෂණය කරලා බලනවා. ඒ පරිමාවට අදාළ නිරේට යන විදිය, ත්‍රිසන් ලෝකෙට යන විදිය, ප්‍රේත ලෝකෙට යන විදිය විග්‍රහ කර කර බලනවා. අන්න ඒක තමයි විඥාචරණ කියලා කියන්නේ. එතකොට අර චරණ ධර්මයන්ගේ හැසිරීම ඇතුලේ ඒ හැගේ හැසිරීම විසින් යා කර්මී ධාරිතාවය තීරණය කරනවා. ඒ කර්මයේ ධාරිතාවය විසින් තමයි එයාගේ தත්වය ඊළඟට කොහොමද මේ භවයේ එයාගේ හැසිරීම තීරණය වෙන්නේ කියලා ඒක දකින්න එක තමයි විජ්ජාචරණ සම්පන්නයි කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒ කර්මයේ නිරෝධය පිණිස පරමාර්ථයේ දකිමින් දකිමින් පරමාර්ථය දකින්න ඕන කර්මයේ නිරුද්ධ කරන්න නම්. ඒතර කර්මයේ නිරුද්ධ වෙන්නේ නැහැ යම් කෙනෙක් තුල පරමාර්ථය දකින්න නැතුව. යම් කෙනෙකුට කර්මයේ නිරුද්ධ කරන්නට උවමනා නම් එයා කළ යුතු විශේෂ දේ තමයි කුමක්ද? එයා කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. කර්මයේ නිරුද්ධ කරන්න නම් එයා විශේෂ දෙයක් කරන්න ඕන. එයා පරමාර්ථය දකින්න ඕන. එතකොට කර්මයේ නිරුද්ධ කරන්නත් ඕන ඒත් එක්කම පරමාර්ථය දකින්නත් ඕන. එතකොට මේ පරමාර්ථය දකින්න බැරුව කර්මයේ නිරුද්ධ කරන්න බැරුව පුද්ගලයා නැවතිලා ඉන්නේ මොකක් මතද? අවිද්‍යාව මත. එහෙනම් අපරමාර්ථය දැකීම පිණිසත් කර්මය නිරුද්ධ කිරීම පිණිසත් අවිද්‍යාව නසන්න ඕන. දැන් අවිද්‍යාව නම් දැන් මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වපු ඉතා ගැඹුරු විද්‍යාත්මක පදනම තියෙන්නේ. අවිද්‍යාව නසන්න බුදුරජාණන් වහන්සේ අලුත් වැඩක් කිව්වේ නෑ, පරමාර්ථයම දකින්න කියලායි කිව්වේ. පරමාර්ථය දකින්න දකින්න අවිද්‍යාව දුර වෙන එක නිකන් ප්‍රඥාවෙන් ආලෝකමත් වීමෙන් අවිද්‍යා අන්ධකාරය නැසිලා යනවා. දැන් පහන පත්තු කළාට පස්සේ මේ ලයිට් දැම්මහම අන්ධකාරයේ ආලෝකයේ පැතිරීමද අඳුර නැසීමද කලින් උනේ කියලා අපිට විභවයක් නැහැනේ. කෙනෙකුට තර්ක කරන්න බෑනේ. දැන් මේ මැදිරියේ සම්පූර්ණයෙන් අඳුරුයි නම් මේ ලයිට් එක දල්වනකොට ආලෝකයේ කියන්න පුළුවන් ආලෝකය තමයි පළවෙනියෙන් පැතිරුණේ කියලා. ආලෝකයේ වේගය අරවා මේවා කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ ආලෝකයේ නෙමෙයි පැතිරුණේ අඳුර නැසුණ එකයි පළවෙනියෙන් කළේ කියලා. එතකොට ආලෝකයේ නැසි ආලෝකයේ පැතිරුණාද අඳුර නැසුණාද කියන එක පෙරපසු නොවි සිද්ධ වෙච්ච එක. ඒක ඉස්සල වෙච්ච මේක තමයි පස්සේ වෙච්ච මේක තමයි කියලා කියන්න බෑ. පෙරපසු නොවි අන්න ඒ වගේ ප්‍රඥාවේ කියන්නේ කෙනෙක් තුල ඥානය පාවිච්චි කර කර පරමාර්ථ සත්‍ය දකිනකොට ඒ දැක්ම තුලමයි අවිද්‍යාව නැසෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද? අවිද්‍යාව නසන්න ඕන නේද කියලා කෙනෙක් කියන්න දෙයක් නැහැ. පරමාර්ථ සත්‍ය දකින්න يعني බෙදන්න බැරි මට්ටමටම ලෝකයේ බෙදන්න බැරි මට්ටමටම ගිහින් ලෝකේ කියව ගනිද්දී ඒ කියවීම තුලමයි අවිද්‍යාව නැසිලා යන්නේ. අවිද්‍යාව නසන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ අවිද්‍යාවට උපකාර කරන්නේ ආශ්‍රව ටිකනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාර්ගඵල හතරක් පෙන්නනවා. දොර මාර්ගඵල වලින් ක්‍රමානුකූලව කරන්නේ කෙනෙක් මාර්ගඵල වලට පත් වෙනකොට ක්‍රමානුකූලව කරන්නේ ඒ අවිද්‍යාව නැසන එක නෙමෙයි කරන්නේ. මාර්ගඵල වලින් කරන්නේ ආශ්‍රව නැසල දාන එක. ආශ්‍රව නැසපු ගමන්ම ආශ්‍රව මත තමයි අවිද්‍යාව යැපෙන්නේ. ආශ්‍රව මත තමයි අවිද්‍යාව යැපෙන්නේ. ඒතර ආශ්‍රව නැති වුණාට පස්සේ අවිද්‍යාව නිකන් කඩාගෙන වැටෙන්නේ. එතකොට අවිද්‍යාව යැපෙන්නේ ආශ්‍රව මත, ආශ්‍රව යැපෙන්නේ අවිද්‍යාව මත. ඒක අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන එක. මාර්ගඵල වලින් කරන්නේ බුදුරජාණන් වහන්සේ මාර්ගඵල පෙන්වුවේ අවිද්‍යාව නසන්න නිමි. මාර්ගඵල වලින් කරන්නේ. එතකොට ඇයි මේ අවිද්‍යාව කියන එක නසන්න එච්චර අමාරුයි? මේක හිම ලේසියෙන් නසන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක්ම මෙහෙම පහළ වෙලා එක එක උපාය මාර්ග පෙන්වුවා මිසක් අපි මේ බුද්ධ පූජා තියෙති පුංචි දේවල් ටිකක් එක හිටියට ඊට වඩා බොහොම ගැඹුරු දෙයක් බුදුරජාණන්සේ වදාළා. ඉතින් ඒක ඒ ගැඹුරු දකින්න අපිට වෙනදටත් වඩා හොඳට බුද්ධ පූජාව තියන්න හිතෙනවා ඇත්තටම. ඇයි? උන්වහන්සේ දැනගත්තා අවිද්‍යාවට ඍජුව අභියෝග කරන්න බෑ කියලා. ඒ කියන්නේ අවිද්‍යාවට කෙලින්ම අභියෝග කරලා නසන්න බෑ කියලා භාගතුන් වහන්සේ දැනගත්තා. ඒ නිසා අවිද්‍යාව නසන්න අපි උපාය මාර්ගයක් පාවිච්චි කළා. අවිද්‍යාව නසන්න මේ ආශ්‍රව තියෙනවනේ. මේ දිට්ඨි ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. එතන අවිජ්ජාශ්‍රව කියන්නේ අවිද්‍යාව නෙමේ. එතන අවිජ්ජාශ්‍රව කියන්නේ මෝහය කියන එක. එතන ආශ්‍රව හතරක් තියෙනවනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතන අවිජ්ජාශ්‍රව කියලා එතන කියන්නේ අවිද්‍යාවට නෙමේ මෝහය කියන එක. එතන මෝහය තෝරන්න තමයි අවිද්‍යාව කිව්වේ. එතකොට ඒ ටික ක්‍රම ඒ ටිකත් එකපාර නසන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ මාර්ගඵල හතරක් පෙන්වුවා. ඒකත් එකපාර නසන්න බෑ. ඒවා බොහොම කාලාන්තරයක් තිස්සේ අපි තුල පවතින. ඒකේ කාලාන්තරයක් තියෙනකම හඳුන්වන්න තමයි ආශ්‍රව කියන්නේ. ඒ කියන්නේ කාලාන්තරයක් අපි තුල මේවා පවතිනවාය කියන එක තේරුම් කරන්න පාවිච්චි කරපු වචනේ තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කියන පල්ලෙනවා කියන එකන පල්වෙච්ච දේවල් කියන එකන ආශ්‍රව කියන සිංහල වෙදකම ආසව කියන්නේ මොනවද කියලා අහලා බලන්න. ආශ්‍රව කියන්නේ පල් කරලා හදන ඒවාට. සමහර බෙහෙත් තියෙනවා කාලය පල්ක පල් වෙන්න තියෙනවා. ඊට පස්සම ඒවා පෙරලා බෙහෙත් විදිහට ගන්න. ඒ කියන්නේ මේවා ආශ්‍රව කියන වචනේම භාග්‍යවතුන් වහන්සේ මේකට පාවිච්චි මේවා තියෙන බුදුරජාණන් සේ යොදපු වචනනේ. එතකොට මේ ආශ්‍රව තියෙන තාක්කල් ඒවා පල් වෙවි තියෙනවා. ඒ නිසා ඒවා එකපාර කඩන්නත් බෑ. එකපාර කඩන්න නම් පින්වත්නි බොහොම ගැඹුරු පරමාර්ථ ඒ කියන්නේ බෙදන්න ඒ කියන්නේ මේක බෙදන්න බැරි මට්ටමටම විග්‍රහ කර ගැනීම සම්බන්ධ තියුණු ඥානයක් වමනයි. එතකොට බෙදන්න බැරි මට්ටමට බලන එකට අපි කියන්නේ පරමාර්ථ සත්‍ය. පරමාර්ථය බෙදන්න බෑ කවදාවත්. එතකොට අර තාප්පේ බිත්ති අරෝමයෝ කියපුවා අපිට බෙදා ගන්න පුළුවන්. අර පරමාර්ථයම බෙදා ගන්න බෑ. එතනින් එහාට බෙදන්න බෑ කවුරුවාවත් බෙදන්න බෑ. ඒක පරම ඇත්ත. ඒක මේ ඇත්තටම ඥාණයෙන් කවුරු බැලුවත් ඒ මට්ටමට තමයි පේන්නේ. කවුරු කියවල බැලුවත් ඒ විදිහට තමයි පේන්නේ. එතන බුදුරජාණන් වහන්සේ ඇතන විද්‍යාචාරණ සම්පන්න වෙන්නේ කොහොමද කියන්නේ? ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අවිද්‍යාව අතීතේ ක්‍රියාත්මක වුණේ ආශ්‍රව මත. එතන ආශ්‍රව වලින් තොරව අවිද්‍යාවට වැඩ කරන්න විදියක් අවිද්‍යාව මත පිහිටන්න විදියක් නැහැ. අනාගතෙත් අවිද්‍යාව මත පිහිටන්නේ මේ මොහොතේ ආශ්‍රව වර්ධනය වුණොත් විතරයි. මේ මොහොතේ ආශ්‍රව වැඩුණොත් විතරයි ආශ්‍රව වැඩෙන්නේ ස්පර්ශේ මත කියලා උන්වහන්සේ දැක්කා. ඒක තමයි විද්‍යාචාරණයි කියලා කියන්නේ. එම දකින්න උන්වහන්සේට තවදුරටත් පරමාර්ථය දකින්න පුළුවන් වුණා. ඔන්න ওই විදිහට මේ බුදු ගුණ කියන ඒවා එහෙම එකක් දෙකක් තුනක් නෙමෙයි. ගොඩාක් බුදු ගුණ කියව ගන්න පුළුවන්. තව හොඳට ලස්සනට විස්තර කළා ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් දැන් ටික කාලයකට කලින්. දංකන්දේ ධම්මරතන කියලා සනස නමක්. මං උන්වහන්සේ හිතන්නේ මග පිරිනිවන් පෑවා කියලායි. දැන් වැඩි කාලයක් නෑ අපවත් වෙලත් උන්වහන්සේ බොහොම ටික කාලයක් අපවත් වෙලත් මෑත කාලේ මගඵලලාභීන් කියලා මම විශ්වාස කරන්නේ ඒ ස්වාමීන් විතරයි. උන්වහන්සේ පිරිනුවම් පෑවා කියලා හිතන්නේ මං හිතන්නේ බොහොම මේ මෑත කාලේ උන්වහන්සේ අපවත් උනේ. එතකොට උන්වහන්සේලා මේක හරියට ප්‍රැක්ටිස් කරපු අය මේක හරියට කළා. උන්වහන්සේලා ළඟට ගියපු ගොඩාක් අය ධ්‍යාන ලැබුවා. එකනේ දෙන්නෙක් නෙමෙයි. ධ්‍යාන උපදෝ ගත්තා. ඉතින් උන්වහන්සේලා ඉතින් බොහොම සංසිඳී කියා. ඉතින් මෑත කාලේ මිනිසුන්ගේ ඔළුවල නම් තියෙනවා අහවලා නිවන් දකින්න ඇති අහවලා මග මම නම් විශ්වාස කරන්නේ කවුරුත් එහෙම ලබන්න ඇති මන් දන්නේ මං කාගේ බණ අහන්නේ නැහැ. දැන් කාගේවත් අහලා නැහැ අවුරුදු ගාණක්. කිසිම ස්වාමීන් ඔය යනේනකොට ඉතින් ඔය ඇහෙනවා. ඒ ඇහෙනේවත් මට නම් හිතෙනවා කිසිම ප්‍රායෝගිකකමක් නැහැ කියලා. ඊට පස්සේ කතාන්දර විතරයි සමහරේ වගේ. එක බණක් ඉවර වෙනකොට කතාන්දර 20ක් විතර කියනවා. එතකොට බණ ඒ කියන්නේ එක දේශනාව ඉතින් ඒවට මිනිස්සු සාදුකාර දෙනවා. ඉතින් පරමාර්ථය දකින්න කවදාවත් බෑ ඒ අයට. ඇයි බලන්නකො මේ පරමාර්ථයක ලිහෙන විදිහක් තියෙනවා. දැන් බුදුරජාණන්සේ කෙලින්ම අමා නිවන පෙන්වුවේ නේ. ඉතින් අමා නිවන පෙන්වුවේ නැත්තේ ඇයි? උනාස් ක්‍රමානුකූලව පියවරෙන් පියවරට තමයි මගපල කරා හොම එන විදිහක් කිව්වදාලි. ක්‍රමානුකූලව එක එක එන විදිහක් භාගතුන් වහන්සේ වදාලා. එතකොට මේ ක්‍රමානුකූලව ඒ ආධ්‍යාත්මික අවකාශයට එකතු වෙන විදිය අපගේ භාගතුන් වහන්සේ වදාළේ අර ආශ්‍රව ටික නැසන එක තමයි අපේ මාර්ගඵල වලින් කරන ප්‍රධාන වැඩි. දිට්ඨි ආශ්‍රව නැසන්නේ සෝවාන් වෙනකොට. එතකොට මේ සකෘදාගාමී වෙනකොට ඇත්තම ආශ්‍රව නැසින්නේ නැහැ මොකුත්. අර ඇත්තටම දිට්ඨි ආශ්‍රව නැසනකොට ඇති වෙන විඩාව සංසිඳුව ගන්න තමයි ටිකක් අරවා දුර්වල කරන එකයි කරන්නේ සකෘදාගාමී වෙනකොට. පින්නත්නි මේ සම්පූර්ණයෙන් තුන් භවයානුව යන ගමන සම්පූර්ණයෙන් කනපිට හරවන එකක් අපි මේ කරන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ඇත්තටම සකෘදාගාමි ඵලය කියන්නේ කෙනෙක්ගේ වෙහෙස නිවන එක. ආශ්‍රව දැන් මොකද සක්කාය දිට්ඨිය දුරු කිරීම කියන එක ටිකක් බලවත් අමාරු වැඩක්. සක්කාය දිට්ඨිය දුරු කරන එක. ඒතර සක්කාය දිට්ඨිය දුරු කරන්න ගත්ත වෙහෙසත් එක්ක තවදුරටත් එයාට ආශ්‍රව නැසීම පිණිස ඊට වෙහෙසකර අවකාශයක් යතුල මතුවෙන්නේ. ඒ නිසා සකෘදාගාමිනේ කොට ආශ්‍රව නැසන්නේ නැහැ මොකුත්. ඒව දුර්වල කරන එක තමයි කරන්නේ. ඇයි අරකට මහන්සි වෙලා නින්නේද? මොකද කෙනෙක්ව මගපල කරා ගෙනියනකොට එයාව හරි වෙහෙසට පත් වුණොත් එයා ධර්ම මාර්ගය තුලම විඩාවට පත් වුණොත් එයාට ඉහළ මගපල කරා යන්න බෑ. ඒ සක්කාය දිට්ඨිය නැසපු ශ්‍රාවකයා වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඊට පස්සේ සකෘදාගාමිකම කියන්නේ කිසිම ආශ්‍රවයක් නැසන එකක් නෙමෙයි.
එයාව ධර්ම මාර්ගය තුළම හරියට අපි අර කියන්නේ කූල් කරනවා කියලා. පොඩ සංසුන් වෙන්න දැන් ඉතින් කියලා අපි කියන්නේ කෙලෙස් සහගත ලෝකෙත්. හරි කමන්නේ දැන් ওই මහන්සි වුණා ඇති කියලා කියන්නේ අපි. පොඩක් ඉන්නකෝ විඩාරින්න. කෙනෙක්ව විඩාරින තැන තමයි සකෘදාගාමිකම කියන්නේ. මේකනේ සකෘදාගාමිනේකොට එක ආශ්‍රවයක්ව දුරු වෙන්නේ නැන්නේ. ආශ්‍රවවල යම් දුර්වල වීමක් විතරයි වෙන්නේ. ආය අනාගාමී වෙනකොට තමයි කාමරාගයයි ඒ මේ අනාගාමී වෙනකොට තමයි ඒ යම් කෙනෙක් තුළ මේ එයා 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 තුළ මේ කාම ආශ්‍රව දුරු වෙන්නේ. කාම ආශ්‍රව දුරු වෙන්නේ. දැන් බලන්න ඒක කොච්චර පිළිවෙලටද මේ මගපල පෙළගස්වල පවා තියෙන්නේ. මොකද කෙලෙස් වලට අහු වෙලා ඉන්න මිනිහෙක් කාම ආශ්‍රව කෙලෙස් වලට අහු වෙලා ඉන්න මිනිහෙක් දිට්ඨි ආශ්‍රව දුරු කිරීමට දරන ජවයත් එක්ක එයාට ඊළඟ ආශ්‍රව දුරු කිරීමේ ක්‍රමයට යන්න අමාරුයි. ඒ අමාරු නිසා අපගේ බුද්ධ ශාසනය තුළ සකෘදාගාමිකම කියන්නේ ආශ්‍රව දුරු වෙන්නේ නැහැ මොකුත්. ආශ්‍රව දුරු වෙන්නේ නැහැ මොකද අරයට දැන් මහන්සි ධර්ම මාර්ගය තුළ මෙක්තරා විදිහක වෙහෙසට පත් වෙලා ඉන්නේ. එයා ධර්ම මාර්ගය තුළ ස්ථාවර කරලා ඒ ඔස්සේ ටිකක් ඉස්සරහට යන්න දෙනවා හැමීට. ආය දුවන්න දෙන්නේ නැහැ. ඒක නිසා තමයි සකෘදාගාමි වීමේදී කවරාකාරයක ආශ්‍රවයක්වත් නැසින් නැත්තේ. එතකොට ඒ නැසින්නේ නැතු උනාට අර ආශ්‍රවයන්ගේ දුර්වල වීම තියෙනවා. මොකද අර සෝතාපන්න කම කියන්නේ යාගේ ධර්ම මාර්ගයේ ස්ථාවරත්වය. එයා ආයේ කවදාවත් එතනින් වැටෙන්නේ නැහෙනි. ඒ නිසා යා හරි ස්ථාවර කෙනෙක්. හැබැයි ඒ ස්ථාවරත්වයෙන් ඇතුළේ ආය ආශ්‍රව දුර්වල වෙනවා මිසක් වැඩෙන්නේ නැහැ. මොකද එයා යම් ස්ථාවරයකට ඇවිල්ලා ඉන්නේ. එතකොට සකෘදාගාමි වීම කියන්නේ ශ්‍රාවකෙක්ව සහණයටපත් කරන තැන. ධර්ම මාර්ගයේ සහණයටපත් කරනවා. මොකද යා කලේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් ඉතා අභියෝගාත්මක වැඩ. ලේසි වැඩක් නෙමෙයි. එතකොට සකෘදාගාමිකම කියන්නේ ශ්‍රාවකයව සංසුන් කරන ධර්ම මාර්ගය තුල. මොකද ධර්ම මාර්ගය තුල පව යා කලබලයකට පත් වෙච්ච කෙනෙක්. ධර්ම මාර්ගය තුල කලබලයට පත්වීම නරක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ යා ඉතා ජවයකින් ආපු කෙනෙක්. ඒ කියන්නේ මේ වෙනකොට අඩුම පැය දෙකක් විතර යා භාවනා කරන කෙනෙක්. ඒ කියන්නේ යා කෙලෙස් සහගත ලෝකේ වගේ ඕගොල්ලෝ හිතන්න එපා කෙලෙස් සහගත මට්ටමේ කලබලකාරීකමක් මේ කියන්නේ ධර්ම මාර්ගය තුල යා විඩාවට පත්ලා ඉන්නේ. ඒ විඩාවේ ප්‍රතිඵලත් අරන් තියෙන්නේ. ඒ ගමම්ම දැන් හිතන්නකෝ පින්වත්නි සාමාන්‍ය පෙළ ලියපු පහුවෙනිදම උසස් පෙළ ලියන්න උනොත් බෑනේ එක කරන්න. එතකොට යාට යම්කිසි කාල පරාසයක් ඕනේ. ඒ වෙනුවෙන් අනේ ඇත්තටම මේ ලෑස්ති වෙන කාලය ඇතුළත එයාට කිසිම ආශ්‍රවයන්ගේ නැසීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝවාන් වෙනකොට අදිට්ටි ආශ්‍රව නැසෙනවා. සකෘදාගාමී වෙනකොට කවර ආශ්‍රවයක්වත් නැසින්නේ නැහැ. ආශ්‍රවයන්ගේ යම් දුර්වලතාවයක් විතරයි මතුවෙන්නේ. ඒකනේ සෝවාන් වුණා සකෘදාගාමන කාමරාගහිම තියෙන්නේ ඒකනේ. ඊට පස්සේ කාමාශ්‍රව නැසෙන්නේ මෙකන කාම ලෝකයේ ආය නැවත භවයේ සකස් නොවන ආකාරයට යම් කෙනෙක් තුල එක්තරා ආකාරයක සංසිඳීමක් වතුනේ අනාගාමිකමත් එක්ක. එහෙනම් අපිට තේරෙනවා අනාගාමිකමේදී තමයි කාමාශ්‍රව නැසෙන්නේ. ඒ කාමාශ්‍රව නැසුණත් එයා තුල මොකද කාමාශ්‍රව නැසීම කියන එකත් එක තවමකුත් කරන්න බෑ. මොකද ඉන්නේ කාම ලෝකේ නිසා. මේ ඉන්න තැන අපි දැඩිව උපාදානය කරගෙන ඉන්නේ. ඒ නිසා එතකොට මේ මෙතන ඇති වෙන අනුපාදාය මට්ටම උපාදානෙ නොවන මට්ටම ස්ථාවරත්වය යම් කෙනෙක් තුල මතු වුණොත් මේ ඉන්න තැන යම් ස්ථාවරත්වයක් යම් කෙනෙක් තුල තහවුරු වුණොත් ඊට පස්සේ යාට තියෙන්නේ භව අවිජ්ජාශ්‍රවයි භවආශ්‍රවයි දෙක. එතුන මේක ගොඩාක් දුර්වලයි. ඒ දෙක සම්පූර්ණයෙන් ගලවලා දැමීමෙන් තමයි කෙනෙක් අරහත්ත්වයට පත් වෙන්නේ. අනිත් එක තමයි කාමාශ්‍රව නසලා දාද්දි තව වෙන වැඩක් කරන්න බෑ. වෙන ආශ්‍රව නසන්න බෑ. ඇයි නසන්න බැරි? මේ ඉන්නේ කාම භූමියේ කාම ධාතුව පදනම් කරගෙනමයි ධර්මයේ කාම ධාතුව පදනම් කරගෙනම අද ධර්මයේ තැසිරෙන්නේ. කාම ධාතුව පදනම් කරගෙන කාම සංඥා, කාම දිට්ටි, කාම සංකල්පනා, කාම ඡන්ද මේ ඔක්කොමත් එක්ක ඉන්න කෙනෙක් තමයි මේකෙන් සම්පූර්ණයෙන් ගලවන්න වෙන්නේ. ඒ නිසා යාට ඔය දිට්ටි අවිජ්ජාශ්‍රව භවආශ්‍රව ඔහොම තිබ්බාවේ ඉස්සලා මේකින් ගලව ගමුකෝ කියලා. ඒක අනාගාමිකමේදී ඒ ආශ්‍රවය විතරයි නසන්නේ. අරහත්තේදී තමයි අර දෙකම නසලා සම්පූර්ණයෙන් කෙලෙස් නසලා කෙනෙකු සත්‍ය අවබෝධයේ පැත්තට ඔසවා තබන්නේ. එතකොට එහෙම ඔසවා තබන්නේදී අපි කරන්නේ මොකද්ද? ඒ ඔසවා තබද්දී අපි කරන්නේ ආශ්‍රව නසන එක.
ඒ කියන්නේ එතකොට කියන්න අවිද්‍යාව කොච්චර ප්‍රබල තත්ත්වයක්ද. බුදුරජාණන් සේකයි සෑම දේශනාවකම වදාළේ පින්නොත් මහණෙනි, මේ අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවේ නීවරණේ නිසා, ඔය නීවරණ කියලා අපක් ගාල සංඝවංශේ නමක් මොකද්ද විකාර කියවලා තිබ්බේ. බලන්න මේ බුදුරජාණන් සිනු වදාළ අවිද්‍යා නීවරණානං, පංච නීවරණ විතරයි තියෙන්නේ කියලා එහෙම කියලා තිබ්බේ. දැන් බලන්න මෙතන තියෙනවා අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං. බලන්න බුදුරජාණන් සිම වදාළනේ අවිද්‍යාවට නීවරණී කියලා. මහ ඒ කියන්නේ අවිද්‍යාව නීවරණයත් නිසා තණ්හාවේ සංයෝජනයත් නිසායි මම පවා පෙරුම් පුරාගෙන සසරට ආවේ. පෙරුම් පුරපුරත් සසරට ගියේ. උන්වහන්සේ පෙරුම් පුරලා පාරමී ධර්මයන් ඔක්කොම සම්පූර්ණ කරලා තිබ්බා. උන්වහන්සේ භවයෙන් ගැලවුන්නේ නෑනේ. ඒකයි උන්වහන්සේ වදාළේ මමංචේවතුම් මහකංච. ඔබ විතරක් නෙමෙයි මමද. අද දක්වාම ආවේ අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං. අවිද්‍යාවේ නීවරණේද තන. එහෙනම් මතක තියාගන්න මේ අවිද්‍යාව නසනවා කියන එක කතා කරන තරම් ලේසි දෙයක් නෙමෙයි. අවිද්‍යාව නසනවා කියන්නේ. එතන අවිද්‍යාව නසන්න පාවිච්චි කරන උපාය මාර්ගය තමයි අවිද්‍යාවට තල්ලුව දෙන, රුකුල් දෙන ආශ්‍රව නසන එක. ඒ ආශ්‍රව ක්‍රමානුකූලව ටිකෙන් ටික නසන්න ඕන නිසා තමයි මාර්ගඵල හතරක්ම තියෙන්නේ. ඒ ටික එක මිටකට නසන්න බෑ. එත ධර්ම මාර්ගය තුල මෙයා සැහැල්ලු කරන්න ඕන එකක් තියෙනවා. ඒක තමයි සෝවන්ව සක්කාය දිටේ නසනවා. ඒක නසනවා කියන්නේම අභියෝගයක්. ඒක නසපු ගමන් එයා සංසුන් කරනවා. ධර්ම මාර්ගය තුලම සංසුන් කරනවා. කිසිම ආශ්‍රවයක් නසන්න පෙන්නන්නේ නැහැ. එයිදා මහන්සිවිලා මහන්සිවිලා වැඩ කරලා ආපු මිනිහෙකුට හෙට දවසේ වැඩ මොකුත් නැහැ කියලා දැනෙනකොටමත් සැහැල්ලුයිනේ. හිට මොකක්වත් වැඩක් නැහැ මට, ඉතින් පාඩුවේ මගේ වැඩක් බලන්න නිදහසේනේ හිට ඉඳ තියෙන කියලා හිතුවත් සැහැල්ලුයිනේ. ඒකයි සකෘදාගාමි මගඵලයේදී කිසිම ආශ්‍රවයක් නසන්ට නැහැ, දුර්වල වෙ යනවා මිස. ආයෙත් එයාට ආශ්‍රව නැසීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අනාගාමි තත්වයේදී. ඒ අනාගාමි තත්වයේදී තියෙනවා යාට ටිකක් බරපතල වැඩක්. ඒ නිසා යාට වෙන ආශ්‍රව මොකුත් නසන්ට අවකාශයක් නැහැ. කාම ආශ්‍රව මොකද ඉන්නේ, ඉන්න තැනින් ඉන්න පින්වත්නි ලොකුම අමාරු දේ තමයි මේ ඉන්න තැනින් ගැලවෙන එක. මේ ඉන්න ඉන්න මට්ටමට අපේ සිත ඇලෙන එක, බැඳෙන එක, ගැට ගැහෙන එක ලෝක ස්වභාවයක්. ඒක මේ ඔය නෝනාවරුන්ගේ මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ලෝක ස්වභාවයක්. ඒකනේ තිරිසන් ලෝකයේ සතා තිරිසන් ලෝකෙට බැඳිලා ඉන්නේ. නිරේ නිරසත්වය නිරේට බැඳිලා ඉන්නේ දුක උනා. ඒ ඉන්න තැන්වලදී බැඳි බැඳි අනේකින් ගලවන එක තරම් අමාරු දෙයක් තවත් නෑ. හැම සතෙක්ම ඒ එයා ඉන්න තැනට බැඳිලා ඉන්නේ. අන්න ඒක කඩද්දි ඉතුරුමකුත් කඩන්න බෑ. ඒක කඩන්න තමයි අනාගාමිකමේ විදර්ශනා ක්‍රියාමාර්ග වලට යන්නේ. ඊට පස්සේ අර ඒකෙන් ඒක කැඩුනාට පස්සේ හරි ලේසි ඊළඟට ආයෙ තුන් භවයනුව යන තත්වෙන් විතරයි. ඒ කියන්නේ අත්දැකලා නැහැ. ඉස්සරහට අත්දකින්න ඉන්න තත්වෙන් තමයි නිමිදෙන්න තියෙන්නේ. එහෙනම් මගපලවලදී කරන්නේ මොකද්ද? සෝතාපන්න තත්වයේදී ඔය පින්නතුන්ලා තුල අනාත්මය ප්‍රකට කරලා පෙන්නනවා. සකෘදාගාමි කමේදී අනාත්ම தત્ත්වය ප්‍රකට කරගන්න එයා දරපු වෙහෙස සම්සිඳුවනවා. අනාගාමි தત્ත්වයේදී මේ ඔයාලා ඉන්න තැනින් ගලවලා අයින් කරනවා. අරහත්තේදී තව දුරටත් යන්න තියෙන තුන් භවයෙන්ම ඔබව ගලවලා අයින් කරනවා. ඔච්චරනේ කරන්නේ. එතකොට ඒ ටික කරනකොට සම්පූර්ණයෙන්ම අර තමා තුල ගොඩ නැගෙන ඥාන සම්ප්‍රයුක්තකම විසින් එයා තුළ ගොඩ නැගෙන ඥානගත වීම තුලින් අපි දන්නේම නැතුව අවිද්‍යාව නැසෙනවා. මොකද ඥානේ ආලෝකයද අවිද්‍යාවේ අන්ධකාරයද පෙරපසු නොවී නැසී යන එක. ආය අවිද්‍යාව නසන්න මුකුත් කරන්න ඕනේ. අර ක්‍රියාවලිය ටිකෙන් ටික උඩට යනකොට එයා තුළ එයා දන්නේම නැතුව මේ කෙලසුන්ගෙන් එයාගේ සිත ගැලවි මිදි නිදහස් වී යනවා. ඒක දන්නේම නැතුව වෙන දෙයක්. ඉතින් මෙන්න මේ දැක්ම ඇතුලේ තමයි පරමාර්ථය දකින්නේ. එතකොට යාට මේ සම්මත සත්‍යයේ හසු වී ඉන්න ලෝකේ යථාර්ථයේ වැටහෙන එක තමයි සම්මර්සන ඥානය කියන්නේ. ඒ කියන්නේ මේ සම්මුතිය ඇතුලේ මොනවද සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සම්මත කරගත්ත ලෝකයක් තියෙනවනේ. දැන් අපි හිතමුකෝ අර ඉස්සල්ලාම කියපු එක ගමුකෝ. මේ ඒ කියන්නේ එකම පදාර්ථයේ තියෙන්නේ එකම පදාර්ථයේ ඇතුලේ මට දෙවිදියකටයි තේරෙන්නේ.
දැන් ඒකනේ අපි තාප්පෙට බිත්තිය කියන්නේ නැතුව බිත්තියට තාපේ කියන්නේ නැතුව එකම පදාර්ථයේ තියෙන දෙකට වචන දෙකක් විවහාර කරන්න පුරුදුනි. වචන දෙකක් විවහාර කරනවා. එක ළඟම තියෙන ගෙවල් දෙකක් ඇතුළේ වුණත් ඔයාලා ඔයාලගේ ගෙදර කියලා කියන එකක් ඔයාලට තියෙනවා. ඒක මගේ නොවන ගෙදර කියලා එක්කත් තියෙනවනේ. ඔයාලා හැම වෙලාවෙම ගේට්ටුව අරගෙන යන්නේ මගේ ගෙදර කියන එකටනේ. හැබැයි ඉතින් ගෙවල් දෙකම බැලුවාට පස්සේ එකම පදාර්ථ තමයි තියෙන්නේ. නමුත් ඔයාලා අනිත් පැත්තේ ගෙවල් වලට යන්නේ නැහැනේ. මේකත් මගේ ගෙදර කියලා. එතන මේ සම්මුතිය තහවුරු කර ගැනීම, සම්මුතිය තුළ ඇතිවන අරුබුද සමනය කර ගැනීම පිණිස තමයි ලෝකේ නීති පද්ධතියක් එහෙම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සම්මුතිය ඇතුලේ වාසය කරන කෙනාගේ චින්තනයේ නිරතුරුව අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒ අභියෝග සමනය කර ගැනීම පිණිස තමයි ලෝකේ නීති පද්ධතියක් හැදිලා තියෙන්නේ. ඇතරම් පරමාර්ථයේ දකින්න කෙනාට, ඒ පරමාර්ථයේ දකින්න කෙනාට තුල පතුවෙන නිර්වද්‍යතාවය කොච්චර යන නිවැරදිද කියනවනම් එයාට ඉතා වැදගත් සාක්ෂිය වෙන්නේ එයා පුදුම තරම් තමන්ගේ ඇතුළාන්තයේම හිත පිහිටන්න පටන් ගන්නවා. එතකොට අර සම්මුතිය ඇති වෙන අර්බුදකාරී ගැටලුකාරී කිසිවක් එයාට අදාළ නැහැ. එයා ඒ නිසායි සම්මුතිය සහ සම්මුතියට අදාළ තත්වෙන් මිදියාම නිසා එයා ලෝකෝත්තරයි කියන්නේ ලෝකෙන් එතර වෙච්ච මිනිහෙක් කියලා කියන්නේ. ලෝකයට අදාළ තත්වයන්, ලෝකයට අදාළ ක්ලේශයන්, ලෝකයට අදාළ අවකාශයන් එයාට කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. කිසි. එතකොට දැන් එයාට මේ විදියට එයා ලෝකේ දකිනකොට මේක මගේ ගෙදර, මේක මගේ නොවන ගෙදර කියලා වැටහෙන එක ඇතුලේ තමා තුළ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හැම වෙලාවකම බලනවා. මේක තාප්පේ, මේක බිත්තිය කියලා පේන මට්ටම ඇතුලේ මා තුළ මොකද්ද වෙන්නේ කියලා. හරි, තාප්පේ හොම තිබ්බාවේ, බිත්තියත් හොම තිබ්බාවේ. බිත්තිය කියලා වැටහෙනකොට, මේක තාප්පේ කියලා වැටහෙනකොට, මේක මගේ දරුවා කියලා වැටහෙනකොට, මේක මගේ අම්මා කියලා වැටහෙනකොට, ඒ වැටහෙන එක ඇතුලේ මා තුළ කවරක්ද සිද්ධ වෙන්නේ, මගේ ඇතුලේ මොකද්ද මේ වෙන්නේ කියලා එයා ඇතුළ බලන්න පටන් ගන්නවා. අන්නේ ඇතුළ බලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාප්පෙත් තිබ්බාවේ, බිත්තියක් තිබ්බාවේ, මට තාප්පෙ කියලා තේරෙනවා, ඔයාට තාප්පෙ කියලා නෙද තේරෙනවා. ඔව්, මේක බිත්තිය නේද, ඔයාටත් බිත්තිය. හරි, එහෙනම් හරි. එතකොට අපි සම්මත කරගත්ත එක අභියෝග කරන්නේ අපි. ඇයි ඒව අභියෝග කරපු ගමන්ම අපි වැටෙන්නේ මානසික විකාරයකට අහුවෙච්ච කෙනෙක් විදියට. මේකේ කොහෙද තාප්පයක් තියෙන කියලා එළිය වාද කරලා වැඩන්නේ. ඇයි ඔක්කොම හිතාන ඉන්නේ ඒක තාප්පෙ කියලා තමයි. මේක තාප්පේ නෙමෙයි කියලා කිව්වට වැඩක් නැහැ. මේක බිත්තිය නෙමෙයි කියලා කිව්වට වැඩක් නැහැ. මේක තියෙන ගඩොල්, මේකේ වැලි, සිමෙන්ති, ඒවා මේවා තියෙන බලන්න ගඩොල් වලත් තියෙන මෙන්න මේ දේවල් කියලා විස්තර කරලා කිව්වට වැඩක් නැහැ. අනිවාර්යෙන් ඔබ මානසික ව්‍යාධියක ඉන්න කෙනෙක් විදිහටයි ලෝකයා සලකන්නේ. ඒ නිසා ලෝකයේ ඇතුලේ අපි මේ සාකච්ඡාව කරන්නේ නැහැ. ඇයි ලෝකයේ ඇතුලේ මේක කරන්නේ? ලෝකයේ ඇතුලේ මේක කරපු ගමන්ම ඔබ තුල පවතින ව්‍යාකූලත්වයක් කියලා ලෝකයා සලකන්න පටන් ගන්නවා. ඒත් ඔබ ව්‍යාකූලයි කියලා ඔබේ ගෙදර ආයේ සලකපු ගමන්ම ඔබට නවතින්න වෙන්නේ මානසික රෝහලක. ඔබට නවතින්න වෙන්නේ බෙහෙත් ගන්න තැනක. ඇයි මේ සම්මුතිය යන රටාවක් තියෙනවනේ. ඒ නිසා අපි ඔය පරමාර්ථයේ දැක්කත් අපි මේ සම්මතයේ ඇතුලේ විවහාරයට එකතු වෙනවා. හැබැයි අපි මේ අපි හැම වෙලාවකම ඇතුලේ විතරක් බලනවා. එළිය සාකච්ඡා කරන්නේ එළිය සාකච්ඡාවකට යන්නේ ඒ හැම වෙලාවකම අපි ඇතුළ බලන්න. අනිත් ඇතුළ බලන එකට තමයි සම්මර්සන ඥානය කියන්නේ. සම්මර්සන ඥානය කියන්නේ. එතන ඒ කියන්නේ බිත්තිය කියලා දැනෙනකොට, තාප්පේ කියලා දැනෙනකොට මගේ ඇතුළේ මොකද්ද වෙන්නේ? එළිය සාකච්ඡා කරන්නේ මේ බොරුණි අපි බලන්නකො අපි බොරුවන්නේ රැවිටලා ඉඳලා තියෙන්නේ. කියලා එළිය ගෙදර දරුවෝ එකතු කරලා, බිරිඳ එකතු කරලා, ස්වාමියා එකතු කරලා, ළඟපාත ගෙවල් වල එකතු කරලා මේක කියන්න යන්නේ. අපි දැනගන්නවා මේක විවහාරික සත්‍යයක් ඇත්ත. විවහාරික සත්‍යයක් කියලා දැක ගමන්ම ලෝකේ ඒක වැරදි කියලා එළිය කතා කරලා වැඩක් නැහැ. විවහාරික ඇත්තක් ඒක. හැබැයි මේ විවහාරේ කරගන්න හැම වෙලාවකම මගේ ඇතුලේ මොකද්ද වෙන්නේ? මට එහෙම විවහාර කරගන්නකොට මාතුල මොකද්ද වෙන්නේ කියනකොට තමන්ගේ ඇතුලේ තියෙන නාම රූප ටික, ස්කන්ධ ටික හටගන්න විදිය බලනවා. එතකොට මේ විවහාර කරගත්ත සත්‍ය මට දැනෙන්නේ මෙන්න මේ නාම රූප પરම්පරාව හටගත්ත ස්කන්ධ හටගත්ත තැන නේද කියලා. යා ස්කන්ධ නාම රූප දෙස බලනවා. ඒ බලන කමට තමයි සම්මර්සන ඥානයි කියන්නේ. දැන් බලන සම්මුතිය කියලා එළිය තෝරගත්ත කියලා එළිය සාකච්ඡාවකට, එළිය වාදයකට යන්නේ නැහැ. සම්මතය කියලා වැටහෙන මට්ටම ඇතුලේ මගේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ බුද්ධ ශාසනය හැම වෙලාවකම කියන්නේ ඔබට තියෙන්නේ ඔබව විමර්ශනය කිරීමක් මිසක් ලෝකය බෙදා විග්‍රහ කොට විමසා බැලීමක් නෙමෙයි කියලා හැම වෙලාවකම කියන්නේ. එයා බලනවා සම්මුතිය හරි ඇත්ත. ඒක එළිය කතා කරලා වැඩනේ. මේ සම්මුතිය ඇතුලේ ඇත්තක් විදියට මට වැටහෙනකොට බුදුරජාණන්සේ වදාළ රටාවට මගේ ඇතුලේ මොකද්ද වෙන්නේ? එතකොට එයාට එයාගේ නාම රූප පේනවා, එයාගේ ස්කන්ධ පේනවා, එයාගේ ඇසේ ක්‍රියාත්මක වීම පේනවා, කනේ ක්‍රියාත්මක වීම පේනවා. මේ විදිහට යාට එයාගේ ඇතුලේ පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන දේ පේනවා. සම්මුතිය තමන් ග්‍රහණය කරගන්නකොට පරමාර්ථ වශයෙන් මගේ ඇතුලේ මොකද්ද වුනේ කියලා හැම වෙලාවකම මේ ඇතුලේ බලනවා, එළිය සාකච්ඡාවකට නොයා. එළිය සම්මුතිය ඇතුලේ සම්මත කරගත්ත විවහාරය තමයි ගෙදර අයටත් තියෙන්නේ, අල්ලපු ගෙදර අයටත් ලෝකෙ අයටත් ඔක්කොටම මේක තියෙන්නේ. එළිය නිවැරදි කරන්න අපි යන්නේ නැහැ. ඔන්න ඔතන තමයි බාහිර අරගලය සම්පූර්ණයෙන් නිමා වෙන. බාහිර හොඳට කල්පනා කරන්න, අරකට කල්පනා කළත් එයා බලන්නේ එයාගේ ඇතුළ විතරයි. ඒ කියන්නේ ලෝකේ සාවද්‍ය වුණත් නිර්වද්‍ය වුණත් අපි පුරුදු වෙනවා අපේ ඇතුළ බලන්න. ඒ බලනකොට අපි තුළ ඒ බලන කමට කියනවා සම්මර්සන ඥානය කියලා. එයාට ඇතුළේ බිඳීමක්, ඇතුළේ හටගෙන බිඳීමක් පේනවා. ඒ ඇතුළේ හටගෙන බිඳීම පේනකට උදයව්‍ය ඥානය කියනවා. ඇතුළේ හටගෙන බිඳෙන එක. ඊට පස්සේ මේ හටගෙන බිඳෙන එක විතරක් බල බල ඉන්නවා. හටගෙන බිඳෙනවා කියලා පළවෙනියෙන් බලනවා, බිඳෙන එක විතරක් බලනවා ඊළඟට. බලනකේ බලන්න ඕන විදිය පවා අපට බුදුරජාණන් වහන්සේ වදාරලයි තියෙන්නේ. බිඳෙන විදිය විතරක් බලාගෙන ඉන්නවා බංගාණු දර්ශ. ඒ කියන්නේ බලන්න ඉස්සලම ඇතුළේ බලන්න පුරුදු වෙනවා සම්මර්ෂණ ඥානෙ. ඇතුළේ හටගෙන බිඳෙන විදිය බලනවා දෙවණියට උදයබ්බ්‍ය ඥානෙ. ඊට පස්සේ බිඳෙන එක විතරක් බලන්න පටන් ගන්නවා බංගාණු දර්ශන ඥානෙ. ඒ බිඳෙන එක දිහා බල බල ඉන්නකොට ඒ බිඳෙන එක විතරක් පේනවා. ඒ බිඳෙන එක විතරක් පේනවා. ඒක මේ හිතේ හැටි එහෙම බල බල ඉන්නකොට බොහොම සියුම්ම ධර්මයක් දරාගෙන ඇතුළ බලනකොට ඇතුළ හරියට පේන්න පටන් ගන්නවා. පේනවත් අපි ධර්මයක් ඔස්සේ ඇතුළ බලන්නේ, ඒ නිසා අපි සිතේ මායාවකට අහු වෙලා ඉන්නවා. මේ ධර්මයේ තිබ්බොත් අපිට ඇතුළේ මායාවකට අපි අහු වෙන්නේ නැහැ. පේනවත් ඔන්න ඔය විදියට බලනකොට බිඳෙන එක විතරක් පේන්න පටන් ගන්න. ඔන්න ඔතන තමයි බයතුපට්ටාන. අපි කියන්නේ සසර බය උපදිනවා කියලා. ඔන්න ඔය විදියටයි සසර බය උපදින්නේ. කෙනෙක් කිනිකම් විවහාර කරන්න පුළුවන්, මට නම් සංසාරේ බයක් තියෙන්නේ දැන්, මට නම් සසර එපාය, එහෙම උපදින්නේ නැහැ. ඒක කියන්න පුළුවන් කෙනෙකුට. මේ විදියට ඇතුළ බලන, ඇතුළ බලන්න පුරුදු වෙනවා සම්මර්සන ඥානෙ. ඇතුළ හටගෙන බිඳෙන විදිය බලන්න පටන් ගන්න උදයව්‍ය ඥානෙ. ඊළඟට බිඳෙන එක විතරක් බල බල ඉන්න බලන්නකෝ. බලන්න ඕන විදිය පවා බුදුරයි බංගාණු දර්ශනය. බිඳෙන එක විතරක් බලනකොට බිඳෙන එක විතරක් පේනවා ඇතුළේ. ඒ කියන්නේ බිඳෙන එකේ වේගවත් බව විතරක් පේනවා. අන්න එතන තමයි බයතුපට්ඨාන ඥානෙ. නිකන් සසර බයක් ඇති වෙන්නේ. අනේ මේ සංසාරේ ආයේ කොහෙවත් යන්න ඕනේ. එතකොට යාට පේනවා මේ සසර යන්නේ මේ බිඳෙන හටගෙන බිඳෙන බව දකින්න නැතුව, හටගෙන බිඳෙන බව දකින්නේ නැතුව ඒ දකින්න බැරිකම නිසා රැස් වෙන කර්මී නිසා නේද කියලා. එතකොට කර්ම රැස්වීමේ ආදීනෝ පේනවා. මේ කර්ම රැස්වීමේ ශක්තියක් ඕනේ නේ අරිසල කියපු. ශක්තිය පේනවා. ඒ ශක්තිය කර්මී බව පේනවා. ශක්තිය කර්මී බව පේනකොට ආදීනවානු දර්ශන ඥානයක් උපදිනවා. එතකොට එහෙනම් මම නිදහස් විය යුත්තේ කර්ම රැස්වීමෙනුයි කියනකොට මුචිතු කම්මිතා ඥානයක් උපදිනවා. මිදෙන්නේ කර්මයෙන් කියලා. එතකොට මිදීම, ඒ මිදීම පිණිස කර්මයයි නිරුද්ධ කළ යුත්තේ. කර්ම දරන්නේ සිතින්. මේ සිතින් කර්ම දරාගෙන තුන් භවයේ අභිනන්දනය වෙන එක නවත්තලා දාන්න ඕන. පටිසංඛ්‍යාන දර්ශන ඥානයක් උපදිනවා. ඊට පස්සේ මේ මොහොතේ එයාට හරහා ඇති වෙන නැති වෙන ඒවත් කර්මයෙන් හැදිච්ච බව එයාට දැනෙන්න ගන්නවා. එහෙමනම් මේ මොහොතේ ඇති වෙච්ච දේත් ඉස්සරහට ඇති වෙන දේත් පිළිබඳ මෙදහත්කමක් ඇති වෙනවා. එතනින් සංකාරූපේක්ඛා ඥානෙ උපදිනවා. එතනින් සෝවාන් වින්ට තව පොඩි කොටසයි අනුලෝම ඥානෙ ගෝත්‍ර ඉස්සරහට පොඩි ඥාන දෙක තුනයි ආය හදන්න තියෙන්නේ. ඒක හදන්න දෙයක්වත් නැ නිකන් හැදෙනවා ওই විදිහට බලනකොට. එතනින් සෝවාන් වෙනවා අය. ඒ බඳු සෝතාපන්න වීමක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ මේ සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාම. මේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ගෞතමී කුලසිංහ මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් නිරෝගී සුව වේවා. මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමෝපියන්ට ගුරු ස්වාමින් වහන්සේලාට සියලු දෙනාටම මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ පිණුතුන් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද මේ පිණුතුන්ට අපි තා මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. සුවසේම නිවන් මඟ වැඩේවා කියලා. ඒ වගේම දායකත්වයේ දරන කල්යාණ මිත්‍ර පින්නතුන්ගේ පවුල්වල සමාජික සමාජිකාවන් ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාට අනුමෝදන් කරනවා. මේ ප්‍රඥානාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සම්බන්ධ වුණු සියලු පින්නතුන්ගේ නමින් මියගිය ඥාතීන්ටත්
මේ රැස්ුණා වූ සියලූම දෙනාගේ නමින් මිය පරලෝගිය දෙමවපියන් ප්‍රධාන වර්ග පරම්පරානුගත සංසාර්ගත ඥාතීන්ට අනුමෝදං වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත්වේවා. සසර දුග්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරේ වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං.